SBS Radio.
මේ ගෙවිගෙනන්නේ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දිනදර්ශනය පිළිබඳව අවධානය යොමු කරනවා නම් විශේෂයෙන්ම මේ ඩිම්බකෝෂ පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. එනිසාම අපි අද දවසේදී හේතුවා SBS සිංහල වැඩසටහනෙන් ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව කතාබහ කරන්නට මේ සාකච්ඡාව සඳහා අපි සම්බන්ධ කරගන්නවා ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියව. අයිබුවන් සුබදසනක් වෛද්‍යතුමනි.
අයිබුවන් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට මුලින්ම පැහැදිලි කරගමු මොකක්ද මේ ඩිම්බකෝෂ පිළිකාවක් කියන්නේ කියලා.
ඩිම්බකෝෂ කියන්නේ ස්ත්‍රී පජනක පද්ධතියේ තියෙන ගර්භාෂයට යාබදව පිහිටලා තියෙන කුඩා රවුම් අවයව දෙකක්. මේ ඩිම්බකෝෂවල ඇති ජර්ම් සෙල්ස් කියන සෛල බෙදීමෙන් තමයි ඩිම්බ නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ අතර අසාමාන්‍ය විදියට ඩිම්බ සෛල බෙදීම නිසා තමයි පිළිකා හැදෙන්නේ. ඒකේ විවිධ ටයිප්ස් තියෙනවා කැන්සර්ස් වල. ඒකෙන් සමහර ඒවා හොඳටම කැන්සර් මේ ට්‍රීට්මන්ට් වලට මේ අහනවා. සමහර අඩු පර්සන්ටේජ් එකක් තමයි අහන්නේ නැත්තේ. ඉතින් ඒ වගේම මේ සුව කරන්නත් පුළුවන් ගොඩක් ඒවා.
ඔව්, අපි ඊළඟට ඔස්ට්‍රේලියාව පැත්තට සහ ශ්‍රී ලංකාව පැත්තට අවධානය යොමු කරොත් එහෙම මේ ඔස්ට්‍රේලියාවේ ඩිම්බකෝෂ පිළිකාවල ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ වගේම ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙම ඩිම්බකෝෂ පිළිකා වැළඳීමේ අවධානම කුමන මට්ටමකද පවතින්නේ කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔස්ට්‍රේලියාවේ ඕවරියන් කැන්සර් එක මේ 8 වෙනියට තමයි බහුල. 2.3% පර්සන්ටේජ් එකක් තමයි මේ 2019ට එස්ටිමේට් කරලා තියෙන්නේ. ඊළඟට 4.8% තමයි ඒ පර්සන්ටේජ් එකනොත් මැරෙන සම්භාවිතාව තියෙන්නේ. දැන් මේ ඔස්ට්‍රේලියාවේ ගොඩක්ම කොමන් කැන්සර් එක තමයි බ්‍රෙස්ට් කැන්සර් එක. ඊළඟට බවල් කැන්සර් එක. ඊට පස්සේ ස්කින් කැන්සර්, ලංග් ඇන්ඩ් යුටරයින් කැන්සර් කියලා මේ අඩු වේගෙන යනකොට තමයි ඕවරින් කැන්සර් එක එන්නේ. දැන් මේකත් එක්ක මට කියන්න ඕන ලංකාවේ මේ කොහොමද මේක මේ වෙනස් වෙන්නේ කියලා. දැන් මෙහි ප්‍රිවලන්ස් එක මේ 2.1% තමයි. නමුත් ලංකාවේ 7% එකක් තියෙනවා මේ ඕවරින් කැන්සර් එක. ඒ කියන්නේ 5 වෙනියට බහුල කැන්සර් එකක් ඕවරින් කැන්සර් එක. ලංකාවෙත් ගොඩක් බහුල කැන්සර් එක බ්‍රෙස්ට් කැන්සර්. ඉතින් ලොකු වෙනසක් තියෙනවා ලංකාවේ ඔස්ට්‍රේලියාවේ මේ
ඩිම්බකෝෂ පිළිකා සඳහා බලපාන හේතු කාරණා මොනවද කියලා?
ඔව්, ඒකත් ඉතා වැදගත් මදුර. මේක ඇත්තටම ඔක්කොම මේ වයස් කාණ්ඩ වලට හැදෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් අවුරුදු 50 පැනපු අය විතරක් නෙමෙයි. නමුත් වැඩිපුර පර්සන්ටේජ් එකක් හැදෙනවා අවුරුදු 50ට වැඩි අයට. නමුත් හේතුව හරියට පැහැදිලි නැහැ. ඒ වගේම නරක ජාන පවුලෙන් එන්න පුළුවන් සමහර පවුල් වල මේ BRCA1, BRCA2 කියලා අඳුරගත්ත නරක ජීන්ස් තියෙනවා. මේ ජීන්ස් වලින් 15%ක්ම ඕවරින් කැන්සර්ස් හැදෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ 15%ක පර්සන්ටේජ් එකක් ඒ කැන්සර්ස් තියෙන ෆැමිලිස් වලට හේතු කාරණා වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ පවුලේ දෙන්නෙකුට සහ වැඩි පිරිසකට එකම පැත්තේ පවුලයට හැදිලා තියෙනවා නම් ඕවරින් කැන්සර්ස් ලොකු රිස්ක් එකක් තියෙනවා, අවදානමක් තියෙනවා මේ ඒ පවුලයට හැදෙන්න. ඒක එක හේතුවක්. ඊට පස්සේ මේ බබාලා කවදාවත් ලැබෙච්ච නැති අයටත්, ඒ වගේම මේ කවදාවත් ඔරල් කන්ටසෙප්ටිව් පිල්ස්, ඒ කියන්නේ මේ ඕවිලේෂන් එක නවත්තන්න අපි ගන්නවා, මේ බබාලා හම්බෙන්නේ නැති වෙන්නත් පිල්ස් ගන්නවා. ඒ පිස් ගන්නකොට ඕවිලේෂන් කියන දේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඩිම්බකෝෂ නිෂ්පාදනය පිට කරන්නේ නැහැ. ඒක නිසා ඩිම්බකෝෂ ටිකක් රෙස්ට් එකකට යනවා. එහෙම අයටත් අඩුයි හැදෙන සම්භාවිතාව. ඉතින් OCP ගත්තපු අයට මේ හැදෙන සම්භාවිතාව අඩුයි. ළමයි ලැබිච්ච නැති අයට හැදෙන සම්භාවිතාව ටිකක් වැඩි. තව තියෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්බන්ධ අසනීපයක්. ඒ වගේ අයටත් ටිකක් වැඩි කියලා හොයාගෙන තියෙනවා. තව සමහර අය ස්මෝක් කරනවා නම්, ඒ කියන්නේ මේ ගොඩක් මහතයි වගේ නම් සහ අධික තෙල් ආහාර ගන්නව අයටත් වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. ඊළඟට මේ ගොඩක් කලින් වැඩිවියපත් වෙච්ච අයගේ ගොඩක් පහු වෙලා ආර්ථව හරණය වෙච්ච අයටත් වැඩි සම්භාවිතාවක් තියෙයි කියලා හොයාගෙන තියෙනවා.
අපි කතා බහ කරමින් පසු වන්නේ ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව. මන්ද මේ ගිවිගෙන යන පෙබරවාරි මාසය ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ ඕස්ට්‍රේලියාව තුළ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියව. හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට පොඩ්ඩක් කතා බහ කරමු මේ ඩිම්බකෝෂ පිළිකාවල තිබෙන රෝග ලක්ෂණ මොනවද කියලා.
ඇත්තටම මේ ඩිම්බකෝෂ පිළිකා එකපාරට හොයාගන්න හරි අමාරුයි. නමුත් රෝග ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන එක වැදගත්. ස්ක්‍රීනින් ටෙස්ට් එකක් හදලා නැහැ මේ ඩිම්බකෝෂ පිළිකා අඳුරගන්න. මම මේ ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කියලා කිව්වේ දැන් බ්‍රෙස්ට් කැන්සර්ස් වලට මැමෝග්‍රාම්ස් කියලා මේ හදනවා ස්ක්‍රීනින් ටෙස්ට් එකක්. ඒක කරාම අවුරුදු 50න් පස්සේ අයට මේ ඒ හුඟක් කරලා අඳුරගන්න පුළුවන් කලින්. නමුත් අවසනාවකට මේ තාම මේ කොහෙවත් නිෂ්පාදනය කළ නැති ටෙස්ට් එකක් ඕවරින් කැන්සර් අඳුරගන්න. ඒක නිසා අපිට පේෂන්ට්ස්ලට දෙන්න විදියක් නැහැ මේක කරාම හරියට මඳුර ගන්න පුළුවන් කියලා. නමුත් මේ රෝග ලක්ෂණ ගැන අවබෝධයක් තියෙනවා නම් ඒත් ඉතින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබට මේ පහත මම කියන රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබගේ වෛද්‍යවරයා හම්බෙන්න ඕන. බඩේ යටි බඩේ කැක්කුමක් සහ බඩේ පිපිච්ච ස්වභාවයක්, ඊට පස්සේ විශාල වෙන ගතියක්, උදරයේ විශාල වෙන ගතියක් විකටම දැනෙනවා නම් සහ මේ නිතර මුත්‍රා කරන්න තියෙන අවශ්‍යතාවය, ඊළඟට ඉතාමත් අඩු ආහාර ප්‍රමාණයකිනුත් උදරේ පිරෙන ස්වභාවයක්, ඒ කියන්නේ බ්ලෝටින් ගතියක්, මලපහ කරන්න ගියාම අනවශ්‍ය විදිහට ඩයරියා එකක් සහ අනවශ්‍ය විදිහට කොන්ස්ටිපේෂන්, ඒ කියන්නේ බලබද්ධය වගේ හැදෙනවා නම්, ඊට පස්සේ ශරීරයේ බර අනවශ්‍ය විදිහට අඩු වෙනවා නම් සහ මේ ඔබගේ මාස් සුද්ධිය වෙනස් වෙනවා නම්, අක්‍රමවත් වෙනවා නම් සහ මේ මාසුද්ධි ඉවර වෙච්ච අයගෙත් ආයෙත් බ්ලීඩින් පටන් ගන්නවා නම්, ඒ වගේ ප්‍රශ්න ඔබට තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. තව බැක් පේන්ස්, කොන්ද කැක්කුම, නෝසියා ගතියක්, එක වමන හෙන ගතියක් නිතර දැනෙනවා නම්, අධික තෙහෙට්ටුව, ඊළඟට සංසර්ගයේදී ඇති වෙන වේදනාව සහ රුධිරේ පිටවීම, මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි. ඉතින් මේ වගේ ලක්ෂණ ඔබට මාසයක්වත් සහ ඊට වඩා කලක් තියෙනවා නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හම්බෙන එක හොඳයි. මේක ගැන වැඩිපුර දැනගන්න ඕන නම් ඕවරියන් කැන්සර් ඔස්ට්‍රේලියා කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා සිම්ටම්ස් ඩයරි කියන එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඒකේ හොඳ මේ account එකක් තියෙනවා, මේ ගැන දැනගන්න පුළුවන්.
දැන් කෙනෙකුට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන් අපිට මේ ඩිම්බකෝෂ පිළිකා කලින් හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවද කියලා. ඇත්තටම මේ ඩිම්බකෝෂ පිළිකා හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවද?
දැන් රෝග නිර්ණය කරන්න රුධිර පරීක්ෂණ වගේම ස්කෑන් කියන දෙකම අවශ්‍ය වෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඔබ වෛද්‍යවරයා හම්බ වුණාම එයා ඉස්සෙල්ලම ඔබව පරීක්ෂා කළා. ඉස්සෙල්ලම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන එක තමයි කරන්න කියන්නේ. ඉතින් ඒකට මේ ගොඩක්වත් අහිතකර ටෙස්ට් එකක් නෙමෙයි. ඒක මේ සවුන්ඩ් වේව්ස් වලින් තමයි පරීක්ෂා කරන්නේ. හින්ද මේ විකිරණ ගතියක් ඇත්තම නැහැ ස්කෑන් ඒ ස්කෑන් එකට. එතකොට ඒක කරාම ගොඩක් ඒ සම්බන්ධ දේවල් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේක කැන්සර් එකද නැද්ද කියන එක බලන්න බ්ලඩ් ටෙස්ට් එකක් තියෙනවා CA125 කියලා. ඒ වගේ තව කීපයක් කරලා තවත් හොයාගන්න පුළුවන් මේකේ තියෙන කැන්සර් රිස්ක් එක. ඊට පස්සේ දැන් ඔබට මේක හරියටම ඩයග්නෝස් කරාම ඉතින් සෑහෙන ලොකු ආතතියක් හිතට දැනෙන්න පුළුවන්. ඉතින් අවනිශ්චිත බවක් දැනෙන්න පුළුවන්. මේ වගේ දෙයක් ඔබට සිද්ධ වුණොත් මේකට ගොඩාක් සපෝර්ට් ගෲප්ස් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔබගේ ප්‍රශ්නය පුළුවන් හිතවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න, මේ පවුලේ දොස්තර, ඊට පස්සේ සයිකොලොජිස්ට් කෙනෙකුට කතා කරන්න, මේ ට්‍රීට්මන්ට් කරනවට අමතරව මේකත් හිතේ තියාගන්න, මේ වගේ දේවල් ඕවරින් කැන්සර් ඔස්ට්‍රේලියන් කනෙක්ට් ඔන්ලයින් ෆෝරම් කියලා වෙනම මේ ෆෝරම් එකක් තියෙනවා. ඔබලන්ට ඒගොල්ලන්ගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන්.
අපි අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමති මේ ඩිම්බකෝෂ පිළිකා සුවපත් කිරීමට හෝ මෙයින් වැළකී සිටීමට හැකියාවක් තිබෙනවද කියලා.
ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සැත්කමක් කරහා මේක අයින් කරන එක. ඊට පස්සේ අනිත් එක තමයි කීමෝതെරපි, ඒ කියන්නේ බෙහෙත් වලින් මේ ඉතුරු කැන්සර් සෙල්ස් විනාශ කරන එක. මේක ස්පෙෂලිටි එක තමයි ගයින ඔන්කොලොජිස්ට් කියලා විශේෂඥ වෛද්‍යවරු පිරිසක් තමයි මේක කරන්නේ. කෙනෙකුට මේක ඩයග්නෝස් කරාම මල්ටි ඩිසිප්ලිනරි ටීම් කියලා ඒ ටීම් එකේ ඉන්නවා පවුලේ දොස්තර, ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරු, පිළිකා රෝග වෛද්‍ය වාට්ටුවල හෙදියන්, ඊට පස්සේ සයිකලොජිස්ලා ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි ට්‍රීට් කරන්නේ. ඊට පස්සේ ලැපරටොමි කියන මේ බඩ කපලා කරන ඔපරේෂන් එකකුත් තියෙනවා. නමුත් සමහරලාට කී හෝල් ලැපරස්කොපි කියලත් ඔපරේෂන් එකක් තියෙනවා. ඕන ක්‍රමයකින් අයින් කරන්න පුළුවන්. ලැපරස්කොපි කියන්නේ බඩ කපන්න නැතුව හිල් තුනත් හදලා මේ ඒ ටියුම් එක අයින් කරන එක. පොඩි බයොප්සි එකක් අරගෙන පොඩි කෑල්ලක් අරගෙන ඒගොල්ලෝ සෙල කන්ෆර්ම් කරනවා මේක කැන්සර් එකක්ද කියලා. ඊට පස්සේ තමයි සම්පූර්ණයෙන් ඩිම්බ කෝෂයත් වැලෝපියන් නාලත් ගර්භාෂය වසාගෙටි සහ ඇපෙන්ඩික්ස් එක ඔක්කොම අයින් කරනවා. ඉතින් ළමයි ලැබිච්ච නැති ගැහැණු කෙනෙකුට නම්, ඒ කියන්නේ ආර්ථහරණය වෙච්ච නැති ෆර්ටයිල් පීරියඩ් එකේ ඉන්න කෙනෙකුට නම් කලින්ම කියනවා මේ එයාට අවවාද කරනවා ළමයි හම්බෙන්න ඕන නම් ඔයාගේ ඩිම්බ මේ ෆ්‍රීස් කරලා වෙන් කරලා තියන්න, පහු වෙලා IVF ක්‍රමයට ළමයි හදාගන්න පුළුවන් කියලා ඒක කලින්ම ඒ ස්ටෙප් එක ගන්නවා. එහෙම අවශ්‍ය නැත්නම් මේ ඔපරේෂන් එකේ පස්සේ මෙනපෝස් එක වෙනවා, ඒ කියන්නේ ආර්ථහරණය වෙනවා. ඉතින් ඊට පස්සේ ඒවට ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. කීමෝതെරපි කියන එක තමයි ඊළඟට බහුතරයකට අවශ්‍ය වෙන්නේ. සත්කමෙන් ඉවත් කරපු නැති සෛල පිළිකා සෛල විනාශ කිරීම තමයි ඒකේ අරමුණ. ඒක කරන්නේ මෙඩිකල් ඔන්කොලොජිස්ට් කියන ඩොක්ටර්ස් විසින් එන්නත් මාර්ගයෙන් තමයි ගොඩක් වෙලාවට හැම මාසයකට සැරයක් වගේ අවුට් පේෂන් බාහිර රෝගියෙක් විදිහට මේක සයිකස් 6ක් විතර ගන්න වෙනවා. ඉතින් ඒ අතරේ බ්ලඩ් ටෙස්ට් කරමින් මේ ගුණ අගුණ බලනවා. ඉතින් මේකේ ගොඩක් ප්‍රතිකාර සාර්ථක ක්‍රම තමයි මේ මං කියුවේ.
අපි කතා බහ කරමින් පසු ඊයේ ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳව මන්ද මේ ගෙවිගෙන යන පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාව තුල ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. මේ සාකච්ඡාව සඳහා අපිත් සමග සම්බන්ධ වුණේ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය. අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි, මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Hear more stories in your language by visiting sbs.com.au.